ගරු අජන්ත ගම්මැද්දගේ මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාසකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය එමතුමාගෙන් අසන්න.
ගරු කථානායකතුමනි, අයන්නේ එක ශ්‍රී ලංකාවේ කුරුඳු වගා භූමිවලින් 90% පහත දිස්ත්‍රික්ක පහතුල වගා කර ඇත. ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, කළුතර. ඊට අමතරව පහත දිස්ත්‍රික්කවල ද සාපේක්ෂව සුළු පරිමාණයෙන් කුරුඳු වගා කර ඇත. බදුල්ල, කුරුණෑගල, මාතලේ, ගම්පහ, පුත්තලම, මොනරාගල, කොළඹ, කෑගල්ල, අම්පාර, ත්‍රිකුණාමලය, මහනුවර, අනුරාධපුරේ, පොළොන්නරුව, නුවරඑළිය. ඊළඟට කුරුඳු වගා කර ඇති බිම් ප්‍රමාණය සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙනවා. හෙක්ටයාර් මුළු ප්‍රමාණය 37,500ක්. ඒ කියන්නේ 2024 වර්ෂයේ වෙනකොට අක්කරවලින් කිව්වොත් 93,750. ඒවා ප්‍රධාන දිස්ත්‍රික් හැටියට ඔබතුමා අහලා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ 12,355.5 හෙක්ටයාර් වලින්, මාතර හෙක්ටයාර් 9,683.3, රත්නපුර හෙක්ටයාර් 5,231, හම්බන්තොට හෙක්ටයාර් 3,576, කළුතර හෙක්ටයාර් 2,766, සෙසු දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 3,892 වගා කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කොටස කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව. හතරවෙනි එකට ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කර ඇත. පස්වෙනි කොටසට අවශ්‍ය මූලික භෞතික සම්පත් පමණක් වෙන්කළ අයවැය ප්‍රතිපාදන මගින් සල්සාගෙන ඇති අතර 2024 1 දින සිට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බොර කම්ද ග්‍රාමධාරී වසමෙහි මසකට රුපියල් 300,000 කුලී පදනම් මත ලබා ගන්නා ලද ගොඩනැගිල්ලක ආරම්භ කර ඇත. හයවෙනි කොටසට ප්‍රධාන කාර්යාලය ගාල්ල කරන්දෙනිය, කලාප කාර්යාලය ගම්පහ, ශේෂ්ඨ රාජකාරී කටයුතු කරන නිලධාරීන් සංඛ්‍යාව 26යි. ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙනවා. ටිකක් දීර්ඝ පිළිතුරක් තියෙන, මම ඒක කෙටි කොටස් ටිකක් කියවන්නම්. සුළු හා මධ්‍යම පරිමාණ කුරුඳු ව්‍යවසායකින් හට නව අපනයන වෙළඳපොළ විවෘත කර දීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, සුළු හා මධ්‍යම පරිමාණ කුරුඳු ව්‍යවසායකයන් හට ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා සහභාගී කරවීමට අවශ්‍ය සහාය ලබා දීම මගින් කුරුඳු අපනයනයේ ප්‍රවර්ධනය කිරීම, ව්‍යවසායකින් හට විදෙස් ගැනුම්කරුවන් හඳුන්වා දීම, විදේශ දූත මණ්ඩල සමග එක්ව කුරුඳු සඳහා නව අපනයන වෙළඳපොළ විවෘත කර දීම, උදාහරණයක් චීනය, කුරුඳු සඳහා ගෝලීය තත්ත්ව දර්ශ සහතිකය GI ලබා දීමට අවශ්‍ය විගණන කටයුතු කිරීම, ජාත්‍යන්තර කුරුඳු සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල නව වගා සංවර්ධන වැඩසටහන් සහ ආයෝජන ආධාර ලබා දීම සිදු කරන අතර සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල කුරුඳු වගාවන්ගේ ඵලදායි ප්‍රවර්ධනයේ වැඩසටහන් සඳහා ආයෝජන සඳහා ආධාර ලබා දීම, එවැගේම උචිත තාක්ෂණික භාවිතයන් කුරුඳු නිෂ්පාදන ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට යොදා ගැනීම, කුරුඳු පශ්චාත් අස්වනු සැකසුම් අගේ එකතු කිරීමේ නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන සඳහා ආදාළ ප්‍රමිති සහතික ලබා දීම, උපදේශන සේවාවන් ලබා දීම, ඒ වගේම 30 ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය මගින් විවිධ සේවා ලබා දීම අපි සිදු කරනු ලබනවා. 7 කොටසට අදාළ නොවේ, ආයන්නට අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, ඇමැතුමාගේ මම මතු කරගන්න බලාපොරොත්තු වෙන පළවෙනි අතුරු ප්‍රශ්නය, කුරුඳු කර්මාන්තය ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කේ තමයි මේ කර්මාන්තය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මේක රට පුරා ව්‍යාප්ත වෙනවා. පසු කාලීනව ගත්තට පස්සේ මේ රට පුරා ව්‍යාප්ත වෙන මේ කුරුඳු කර්මාන්තය දැන් පොදුවේ ගත්තට පස්සේ අපි විශාල මුදල්, විදේශ මුදල් ප්‍රමාණයක් රට තුළට ගේන කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය, ඇල්පිටිය, තවලම, හිනිදුම වගේ ප්‍රදේශ, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් කමරුපිටිය, ඊට පස්සේ මුලටියන, දෙයියන්දර, හක්මන වගේ මේ මේ ප්‍රදේශ ආසිතව ජනතාව ප්‍රධානම ජීවනෝපාය කරගෙන තියෙන්නේ පුරුදු කර්මාන්තේ. එතකොට ඔබතුමා සඳහන් කරපු පිළිතුර ගත්තත් ඒ පිළිතුරෙත් සඳහන් වෙනවා මේ කර්මාන්තය ටිකක් දැන් රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. එතකොට මේ කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා පහුගිය වකවානුවේ අපි දැක්ක මේ මේ වෙනුවෙන් යම් මැදිහත් වීමක් මේ අමාත්‍යාංශ යටතේ සිදු කරනවා. එතකොට මේ කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා කුරුඳු සංවර්ධන පනත මම හිතන්නේ දැනට සකසලා තියෙනවා. නමුත් ඒ පනත තාම සත්‍රීය මට්ටමට ගේන කටයුතු කරලා නැහැ. එතකොට ඒකම කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මේ අමාත්‍යාංශයේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ දිගට සංවර්ධනය කරන කටයුතු කරනවද, එහෙම නැත්නම් අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තුවට නැවත අනුගත කරනවද කියන වගේ කාරණයක් අපිට මතු කරගන්න ඕන. මොකද මේ සම්බන්ධ නිලධාරීන්ගේ මතයක් තියෙනවා මේක නැවත අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දෙනවා කියලා.
රයි, ඔබතුමා පැහැදිලි කළා වගේ මේ රටේ වැවිලි ශේෂ්ත්‍රවල ප්‍රධාන භෝග හතරෙන් එකක් කුරුඳු හැටියට අපි සලකනවා. එතකොට කුරුඳු අපනයනින් ගිය වසරේ අපි ඩොලර් මිලියන 262ක් උපයගෙන තියෙනවා. එතකොට අපි අමාත්‍යාංශයක් හැටියට සෑම වැවිලි භෝගයකටම ප්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා, වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. එතකොට කුරුඳු වගාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් පස් අවුරුදු උපාය මාර්ගයේ සැලැස්මක් හදලා තියෙනවා. ඒකට අනුව ගිය අවුරුද්දේ අපි ලැබුවේ ඩොලර් මිලියන 262ක ආදායමක්. අපි බලාපොරොත්තු වෙනවා 2030 වෙනකොට ඒක ඩොලර් මිලියන 500 දක්වා අපනයන ආදායමක් උපය ගන්න තත්ත්වයට වගාව වැඩි දියුණු කරන්න. ඒ සඳහා අවශ්‍ය නෛතිකම පැත්තෙන් ශක්තියක් ලබා දීම සහ අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීම, ගොවියන්ට අදාළ පහසුකම් ලබා දීම අමාත්‍යාංශයක් හැටියට අපි අපේ වැඩපිළිවෙලේ සැලසුම් කරලා තියෙන බව ඔබතුමාට මතක් කරන්න කැමැතියි. එතකොට ඒ වගේම අපි ඔබතුමා අහපු ප්‍රශ්නේදී තියෙන මේ දෙපාර්තමේන්තුව ඉදිරියේ මොනයන් තත්ත්වයකට පත් වේද කියන කාරණය අපි දන්නවා. මේ රටේ රාජ්‍ය ආයතන විවිධ අරමුණු සඳහා සකස් කරලා තියෙනවා. සමහර ඒවා ඇත්ත අවශ්‍යතාවයට මේ ශේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් සකස් කරලා තියෙන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල තියෙනවා. සමහර ඒවා දේශපාලන අරමුණු කරගෙන හදලා තියෙනවා. සමහර ඒවා නිලධාරීන් අරමුණු කරගෙන හදලා තියෙනවා. එඳ අපි කල්පනා කරනවා රට අරමුණු කරගත්ත රාජ්‍ය ව්‍යුහයක් ශක්තිමත් කළ යුතුයි කියලා අපි ජාතික ජනබලවේගය හැටියට කල්පනා කරලා තියෙනවා. අපි ඒ සඳහා ජනතාවගෙන් වරමක් ලබලා තියෙනවා. එසා අපි මේ වෙනකොට රාජ්‍ය ආයතන 100 ගානක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමියගේ මූලිකත්වයෙන් ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූලිකත්වයෙන් ඒවා සම්බන්ධයෙන් සාකච්ඡාවක් යනවා. මේවා යම් විදියට කොහොමද ශක්තිමත් කරන්න කියලා. අන්න ඒ ගොන්නේ මේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කියන එකක් තියෙනවා. මේ සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටවුවට මේකට අදාළ පනතක් මේ රටේ තාම සම්මත වෙලා නැහැ. එතකොට සුළු අපනයන භෝග හැටියට ගම්මිරිස් ආදී තවත් භෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. කුරුඳු ඒක ඇතුළෙත් තියෙනවා. එහෙනම් මේකේ අවසාන අදහස අපට දැම්ම කියන්න පුළුවන් කමක් නැහැ. අර පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව කුරුඳු ශේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් හොඳ ශක්තිමත් ව්‍යුහයක් ඇතුළට ඒක අරගෙන එනවා කියන එක ඔබතුමාට දැනුවත් කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විදිහට මම ඉදිරිපත් කරන්නේ කුරුඳු වලට අදාළ නොවුනත් මම හිතන්නේ ඔබතුමා අවස්ථාව දෙනවා නම් මට තේ සඳහා ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි එකක් මේ තේ වගාව ගත්තට පස්සේ දැන් ප්‍රශ්නෙට අදාළව පතේ යටදී තියෙන්නේ. ඒතොර තේ ඒත් අපි ජීවත් වෙන ප්‍රදේශවල පුරා තේ වතු වැඩි කර ගැනීමට අවශ්‍ය විදියට තේ සඳහා පොහොර සානාධාරය ලබා දීමට කටයුතු කරනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යම කෙටි.
හොඳයි, ගරු කතානායකතුමනි, මම හිතනවා වැවිලි ශේෂ්ත්‍රයට අදාළ ප්‍රශ්නයක් තමයි තුමේ ඇහුවේ. සහ මේ මොහොතේ ජනතාව ටිකක් වැවිලි ශේෂ්ත්‍රයේ නිරත ජනතාව නිරන්තරයෙන් විමසන ප්‍රශ්නයක්. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ තේ කර්මාන්තය ඇතුළු වැවිලි ශේෂ්ත්‍ර පහුගිය කාලේ විවිධ විදියට අඩාල වෙලා දුර්වල මට්ටමට වැටුණා. ඒකට විශේෂයෙන් බලපෑවා පොහොර ප්‍රශ්නය. පහුගිය ඉතිහාසයේ කවුරුත් දන්නවා රටේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ පොහොර හිඟකමත් එක්ක පොහොර නැති කිරීමත් එක්ක ගත්ත තීන්දුව తీරණත් එක්ක සැලකිතු අර්බුදයට ලක් වුණා. ඉතින් ඒ වගේ අර්බුදයට ලක් වෙච්ච එකක් තමයි විශේෂයෙන්ම තේ කර්මාන්තය. ඒකත් එක්කම අපි ගිය අවස්ථරෙත් ගොවියන්ට තේ පොහොර ලබා දීම අපි සිදු කරනු ලැබුවා. හැබැයි ඒකදී ගොවියන්ගේ පැත්තෙන් මැසිවිල්ලක් ආවා. පොහොර ලැබෙන්නේ ප්‍රමාද වෙලා සහ එක සමාගමකින් විතරක් පොහොර ලබා දෙන්න එපා. සමහර ගොවියන්ගේ රුචිකත්වයක් කැමැත්තක් තියෙනවා අනෙකුත් සමාගමවලුත් පොහොර ගන්න. ඒ සියල්ල සැලකිල්ලට ලක් කරලා අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ගත්තා පොහොර ලබා දීමේ නව ක ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ වගේම අපේ තේ මණ්ඩලයේ විසින් රුපියල් මිලියන 2000ක මුදලක් මේ 2025 අවුරුද්දට තේ ගොවියන් සඳහා පෝර සහනාධාරය ලබා දෙන්න අපි වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මේ රටේ තේ ශේෂ්ඨයේ 75% ඉන්නේ කුඩා තේවතු ගොවියෝ. ඔවුන් වෙනුවෙන් ඉලක්ක කරලා අපි රුපියල් මිලියන 200ක තේ පෝර සහනාධාරය ලබා දෙන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. ඒක QR කෝඩ් එකක් මගින් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට රජයේ පොහොර සමාගම ඇතුළු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් පොහොර ලබා ගන්න පුළුවන් විදිහට QR කෝඩ් එකක් මගින් මේක ලබා දීම අපි මේ 26 වෙනිදා කලුතර මතුගමදී ඉත්තෑපාන කියන ප්‍රදේශයේදී මේ පළවෙනි QR කෝඩ් එක ලබා දෙමින් ගොවියන්ට මේ අවුරුද්දේ ඉතා ඉක්මනින් අවශ්‍ය තේ පොහොර ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා කියන එක ගරු මන්ත්‍රීතුමා දැනුවත් කරන්න කැමැතියි.
ගරු වෛද්‍ය පద్මනාදන් සත්තිලිංගම් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
Honorable Speaker, I'm asking the question.
නියෝජ්‍ය අමාත්‍යතුමා
පිළිතුරු දෙනවා. ප්‍රශ්න අංක 1 පිළිතුර. ඔව්. අංක 12 ඇලීරක් 11.1 ඇලීරක් 530 ඇලීරක් 35 2012 8යි 8 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව හා රාජ්‍ය සභා කමිෂන් සභා ලේකම්ගේ අංක PSC ඇලීරක් AP ඇලීරක් A12 ඇලීරක් 10 2010 හා 2012 9යි 21 දින ඇති උපදේශ අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවැනි පන්තිය හා දෙවැනි ශ්‍රේණියට අධිසේවක පදනම මත නිලධාරීන් 1399ක් හා තුන්වැනි පන්තියේ රජසේවක පදනම මත නිලධාරීන් 142ක් ලෙස පත්වීම ලබා දී ඇත. 2 පිළිතුර ඔව්. රාජ්‍ය සභා කොමිෂන් සභාවේ ලේකම් අංක PSC ඇලීරක් ESC ඇලීරක් 2 2021.5 2022 6යි 2 දින ඇති ලිපියේ උපදෙස් ප්‍රකාරව යන නිලධාරීන් අධිසේවක පදනම මත සේවය ස්ථිර කර ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ සඳහන් විධිදාන අනුව අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඇති නිලධාරීන්ට අධිසේවක පදනම මත ශ්‍රේණි උසස් වීමද ලබා දීම සිදු කරනු ලබයි. ප්‍රශ්න අංක 1 විදුහල්පති දීවනාව අනුමත කර තිබෙන්නේ ශ්‍රී ලංකා විදුහල් සේවයේ නිලධාරීන්ට වන අතර ඉහත ආහි සඳහන් නිලධාරීන්ගේ පත්වීම් ලිපියේ කොන්දේසි ප්‍රකාරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තනතුරට අදාළ වැටුප් ලබා ගැනීමේ හිමිකම හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් හිමි නොවේ. ප්‍රශ්න අංක A2 අධ්‍යාපන ලේකම්ගේ ED ඇලීරක් 4 ඇලීරක් 60 ඇලීරක් 1 දීමනා 2017 හා 2017.3.29 දින ඇති ලිපිය අනුව 1හි සඳහන් දීමනාව ලබා යුතු වන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 2, 3 පන්ති වරප්‍රසාද හිමි නිලධාරීන් සඳහා පමණක් වේ. ප්‍රශ්න අංක 3 පිළිතුර PSC ඇලීරක් EST 0.120 හා 2022.6.2 දින ඇති ලිපියේ උපදෙස් ප්‍රකාරව අධිසේවක පදනම මත පත්වීම ලබා ඇති මෙවැනි නිලධාරීන්ට තවත් එවැනි නිලධාරියෙකු සමග සුහදමාරු ලබා ගැනීම පමණක් අවස්ථාව සලකා ඇත. ඊට බැහැරව ලැබෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබේ. 4 මෙම නිලධාරීන්ට රාජ්‍ය සභා කමිෂන් සභා ලේකම්ගේ 2012.9.21 දින ඇති ලිපියේ 4 පරිදි පත්වීම් ලබා දී ඇති අතර මෙවැනි නිලධාරීන්ගේ පත්වීම් ලිපියේ දෙවැනි ඡේදයේ වගන්ති අනුව විදුහල්පති සේවයේ නිත්‍ය තනතුරකට පත්වීම් ලබා ගැනීම විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ සඳහන් කොන්දේසි අනුව සිදු විය යුතු බව සඳහක්වා ඇත. ඒ අනුව මෙම නිලධාරීන් නිත්‍ය කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සඳහාපත් කිරීම සේවා ව්‍යවස්ථානුකූල මදවා ගැනීමක් යටතේ සීමිත තරඟ විභාගයෙන් සමත්ව ව්‍යවස්ථා ප්‍රකාර සුදුසුකම් සම්පූර්ණ කිරීම මත පමණක් සිදු කරනු ඇත. ස්ථාන මාරු පිළිබඳ ඉල්ලීම් ඉහත කී 3 දක්වා පරිදි සඳහන් අංක දරන ලිපියේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරනු ලැබේ. 5 ඉහත 3 දක්වා ඇති පරිදි PSC ඇලීරක් EST ඇලීරක් 0.02-0.5-0.1-20 හා 2022.6-2 දින ඇති ලිපියේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරනු ලැබේ. 6 ඉහත 3 දක්වා ඇති 2022.6-2 දින ඇති ලිපියේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරනු ලැබේ. ප්‍රශ්න අංක ඈ අදාළ නොවේ. මේට යම්කිසි එකතු කිරීමක් කළ යුතුයි. මෙම පත්වීම් සියල්ල ලබා දී ඇත්තේ විදුහල්පති සේවයේ බඳවා ගැනීම පටිපාටියට අනුකූලව නොවේ. ඒ නිසා තමයි මේ ව්‍යවස්ථා බඳවා ගැනීම සහ මාරු කිරීම පටිපාටියට අපිට එන ගැටලු සියල්ල එන්නේ. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා.
ගෞරව අමාත්‍යවරුලේ නන්රි. இந்த அதிபர்கள் இலங்கையிலே யுத்தம் நடைபெற்று கொண்டிருக்கின்ற போது ஒரு மிகவும் மோசமான கல்வி சூழல் இருந்த காலத்தில் அங்கு பாடசாலைகளில் இது இலங்கை முழுவதுக்கும் மேற்பட்டாலும் நான் எங்களுடைய மாகாணத்தை பற்றி பேச சொல்லுகிறேன். பாடசாலைகளுக்கு அதிபர் தேவை என்று சொல்லித்தான் இந்த அரசாங்கத்தாலே 2012 ஆட்சேர்ப்பு செய்யப்பட்டது. 10 வருடங்களுக்கு பிறகு அவர்கள் நிரந்தரமாக்கப்பட்டு அதிபர் சேவைக்கு உள்வாங்கப்பட்டிருக்கிறார்கள் நிரந்தர அதிபர்களாக. ஆகவே நிரந்தர அதிபர்களாக உள்வாங்கப்பட்டவர்கள் அவர்களை ஒத்த ஏனைய அதிபர்களுக்கு வழங்கப்படுகின்ற சம்பளம் வழங்கப்படுகிறது. ஏனைய அதிபர்களுக்கு கிடைக்கின்ற அதே உரித்துக்கள் இந்த அதிபர்களுக்கும் வழங்கப்பட வேண்டும். இப்போ உதாரணமாக 2018 வரை பாடசாலை தரத்துக்கு ஏற்ப வகையிலே அதிபர்களுக்கு வழங்கப்படுகின்ற மேலதிக கொடுப்பனவு, அந்த மேலதிக கொடுப்பனவு என்பது அதிபர்களுக்கான சம்பளம் அல்ல, அது அந்த குறிப்பிட்ட பாடசாலைகள் தரத்துக்கு ஏற்ப அந்த பணம் வழங்கப்படுவது. அந்த அதிபர்கள் பாடசாலையினுடைய தேவை கருதி அந்த பணத்தை செலவழிப்பதற்கு, உதாரணமாக இன்ஸ்பெக்ஷன் டீம் ஒன்று போகுது என்று சொன்னால் அவர்களை உபசரிப்பதற்கு, அவ்வாறான சில தேவைகளுக்கு தான் அந்த மேலதிக கொடுப்பனவு வழங்கப்படுகிறது தரத்துக்கு ஏற்ப. அந்த கொடுப்பனவு 2018 மட்டும் வழங்கப்பட்டு அவர்களுக்கு நிறுத்தப்பட்டிருக்கிறது. இதுல இருக்கின்ற சொல்லப்படுகின்ற சுற்று நிருபங்களின் அடிப்படையில் அல்லது ஆட்சேர்ப்பு பிரமாண கோவையின் அடிப்படையில் பல திருத்தங்கள் செய்யப்பட வேண்டும். இந்த திருத்தங்கள் இவ்வளவு நாளும் செய்யப்படாமல் இருந்தது. இப்போது இந்த அரசினுடைய ஆட்சி காலத்திலே 2012 அவர்களுக்கு இடமாற்றம் வழங்கப்படவில்லை. எந்த கஷ்ட பிரதேசத்திலே அவர்கள் தங்களுடைய 2012 அதிபர்களாக நியமனம் பெற்றார்களோ இன்று வரையும் அவர்கள் 2012 இன்று வரையும் அதே பாடசாலையில் அதிபர்களாக இருக்கிறார்கள். இடமாற்றங்கள் இல்லை. ஆகவே நான் கௌரவ அமைச்சரை சொன்னால் என்னுடைய கேள்வி, ஏற்கனவே இருக்கின்ற இந்த சிற்றுநுட்பங்களில் மாற்றங்களை ஏற்படுத்தி கல்வி அமைச்சர் என்ற வகையிலே ஒரு அமைச்சரவை அங்கீகாரத்தை பெற்று இவர்களுக்கு இருக்கின்ற ஏற்படுத்தப்பட்டிருக்கின்ற அநீதிக்கு நீங்கள் ஒரு தீர்வை காணுவீர்களா? காண
வேண்டும்.
இவராய் மகே
கரு கதாநாயக பகமஸ்தூதி பிரச்சனை சம்பந்தே ஓ மே பிலிமதாபி சாக்காச்சாவாட்ட கீபேக்கலா ஒய சம்பந்த அதால நிலதாரின் சமக விசேஷம் உத்தரு பிரதேசே அப்படி மூலிகவ கெட்டலோ பயனாகினு மே சேவா வியவஸ்தாவானு பந்தவானோகனீம கீன காரணாவத்தே மதுவாகனீம் பட்டிபாட்டியானு எனிசா மே குருவருண்ட சித்த வெலா தியனவா விதுவல்பதி சேவே சேவே கரமின் இமபாசல எமரதீ சிட்டின்ன சா நிசி கிரமவேதையாக நெஹ மாறுவீம் சந்தா இது மிக மூலிக பிரச்சனை பண நகின்றம பந்தவாக நீமத்தேக் விதுவல்ப சேவை நிசி பதவாக பட்டிபாட்டி அனு மிக சித்தகரான பதவாக நீமட்ட அதாலாய் மாறுவீம் பட்டிபாட்டி சா இலங்கட்ட உசாசியும் பட்டிபாட்டி இது மூலிக பிரச்சனை பண்ண கனி மே காரணாவத்தேக் மே சம்பந்தம் அத்தரம ஏ கட்டலு ஏ பிரிசட்ட மூணுதேன சித்தவன காரணாவா அப்படி தக்கினோ அப்படி சாக்காச்சா கலா ඉතින් ඒ නිසා ඔබ සඳහන් කරපු කාරණා දෙකක් තිබ්බා. එකක් තමයි අමතර දීමනාව සම්බන්ධයෙන් මම පැහැදිලි කළා වගේ මේ සම්බන්ධයෙන් අපිට නීතිමය ප්‍රතිපාදන තියෙන්නේ විදුහල්පති වරුන්ට. ඒක එකක්. ඊළඟට මාරුවීම් පටිපාටියේදී සුහද මාරුවීම් මියුචුවල් ට්‍රාන්ස්ෆර්ස් කරන්න පුළුවන් වෙන්නේ මේ කියන කාරණාව අනුව ඒ අදාළ සේවයට අදාළ තව කෙනෙක් එක්ක විතරයි. එතකොට ඒ සීමා සහිත ප්‍රමාණයක් සීමා සහිත කොටසකට විතරයි මේක සීමා වෙන්නේ. ඒ කියන්නේ මේක පොදු වෙන්න විදිහක් නැහැ අනිත් විදුහල්පති සේවයේ පිරිසට වගේ. අපි සාකච්ඡාවේදී කරපු මූලික දේවල් තමයි ගරු කතානායකතුමනි, අපි ඉදිරියේදී සියලුම සේවාවන් සම්බන්ධව අධ්‍යාපන කවුන්සිලය පත් කරයින් පස්සේ මේ නිශ්චිත සේවාව සම්බන්ධයෙන් අපි සේවාවක් නෙමෙයි මේ නිශ්චිත කණ්ඩායම සම්බන්ධයෙන් අපි යම්කිසි තීරණයක් ගැනීමට අපි එකඟතාව පළ කරගත්තේ පිරිසත් එක්ක. ඒකත් එක්ක අපි සාකච්ඡා කරමු.
ගරු මන්ත්‍රීතුමා.
நன்றி அமைச்சர் அவர்களே. இரண்டாவது கேள்வி கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீதரன் அவர்கள் கேட்பார்.
கரு சீதரன் மந்திரித்துமா கரு சீதரன் மந்திரித்துமா
கௌரவ அமைச்சர் அவர்களே, இந்த இரண்டாவது கேள்விக்கு நன்றிகள். நான் ஒரு அதிபராக ஆசிரியராக இருந்த அனுபவத்தில் நான் குறிப்பிடுகின்றேன், என்னோடு இருந்த சக அதிபர்கள் தான் இதில் இருக்கிறார்கள். கடந்த 9வது பாராளுமன்றத்திலும் இந்த மிக ஊழியர் அதிபர் தொடர்பாக நான் ஒரு ஒத்திவைப்பு வேலை பிரேரணையும் கொண்டு வந்திருந்தேன். இவ்வாறான ஒரு கேள்வியும் கூட நான் கேட்டிருந்தேன், நிவாரணம் கிடைக்கும் என்று சொன்னார்கள். இப்பொழுது நீங்கள் சொல்கிறீர்கள் கடந்த அரசாங்கங்கள் பிழைவிட்டதென்று. இப்பொழுது இந்த அரசாங்கத்தில் நீதி கிடைக்க வேண்டும் என்பதற்காகத்தான் நான் இந்த இடத்திலே குறிப்பிடுகிறேன். குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தினுடைய முழங்காவில் மகாவித்தியாலயம் ஒரு தேசிய பாடசாலை, 12 ஆண்டுகள் அங்கு இந்த மிக ஊழியர் அடிப்படையில் அதிபராக இருந்த ஆனந்தராஜா அவர்களை திடீரென நிறுத்திவிட்டு அங்கே இன்னொருவர் நேர்முகம் என்ற அடிப்படையிலே நியமனம் செய்யப்பட்டிருக்கிறார். ஆனால் இங்கே அதிபர் சேவை பிரிவிலே, கொழும்பிலே அல்லது கல்வி அமைச்சிலே இதற்கான தகுதியான தமிழ் உத்தியோகத்தர்கள் இல்லை. குறிப்பாக பிரணவநாதன் என்று சொல்லப்படுகிற கல்வி அமைச்சில் இருக்கின்ற தகுதியான ஒரு தமிழ் உத்தியோகத்தர் மிகவும் பிழையாக நடந்திருக்கிறார். அந்த ஆனந்தராஜா அவர்கள் பழிவாங்கப்பட்டு நிறுத்தப்பட்டிருக்கிறார். அதே நேரம் இன்னொரு அதிபர் அங்கே நியமிக்கப்பட்டிருக்கிறார். ஆனந்தராஜா 12 வருஷம் அதிபராக இருந்தவர் அதிபர் கிரேட் 1 இருக்கிறார். இப்பொழுது அந்த பாடசாலையில் ஆசிரியராக இருக்கிறார். கல்வி அமைச்சர் பிரைம் மினிஸ்டர் அவர்களே, தயவு செய்து, இது ஒரு மிகப்பெரிய அநீதி. உங்களுடைய காலத்தில், இந்த அரசாங்கத்தின் காலத்தில் அவருக்கு நடந்த மிகப்பெரிய அநீதி. நான் தொடர்பாக உங்களுக்கு எழுத்து மூலம் கடிதமும் போட்டிருந்தேன், ஆனால் இதுவரை நீதி கிடைக்கவில்லை. இவ்வாறான இந்த மிக ஊழியர் என்ற சொல்லு, அவர் கௌரவ பிரதி அமைச்சர் சொல்றார் இது ஒரு சேவை அல்ல என்று. அவர்கள் ஆசிரியர் சேவையில் உள்வாங்கப்பட்டு அதிபர் சேவையில் உள்வாங்கப்பட்டு வந்து சேவை அடிப்படையில் வந்தவரை குழுவென்று சொல்லுகின்றது எவ்வளவு நியாயம்! ஒரு ஒரு மக்கள் மாணவர்களுக்கு பணியாற்றிய ஆசிரிய பணி அதிபர் பணியில் இருந்தது சேவை அல்ல, குழு என்றார். நியாயமானதாக நல்ல தீர்வை தாருங்கள், சொல்லுங்கள் அதுக்கு நியாயமான தீர்வை.
கதாநாயகத்துமணி மாம காலிங்கி ஓகே மே சம்பந்தம் அப்படி சாக்காச்சா கரல தீன விசேஷம் துருக்கரே மே நிச்சித பிரிச சம் ஏகத்துவ நிசா அப்படி ඔබතුම මතු කරපු නිශ්චිත කාරණාව සම්බන්ධයෙන් අපිට දැනුවත් කරන්න අපි ඒ සම්බන්ධයෙන් මෙදිහත් වීම කරන්න මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී බිහිවන අධ්‍යාපන කවුන්සිලයට අපි මේ සම්බන්ධ යොමු කිරීමක් කරනවා. බොහොම ස්තුතියි.
ගරු සුරංග රත්නායක මහතා, කුෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යමාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු නිජ අමාත්‍යතුමනි,
ගරු කතානායකතුමනි, 2023-24-25 වර්ෂ වලට අදාළ බඩිනු වලට අදාළව තමයි මන්ත්‍රීතුමා ප්‍රශ්න කරන්නේ. ඒ අනුව එක 2023 වගාව පසරිය හෙට්ටයාර් 75,982 නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 221,249. ඒ අනුව ආනයිනය කරලා තියෙනවා 2023 වසරේ බීජ ඇතුළුම මෙට්‍රික් ටොන් 197,242. 2024 වගාව පසරිය 72,701, නිෂ්පාදනය 223,496, ආනයිනය 253,524 ආනයිනය කරලා තියෙනවා. ඒනො 2025 පුරෝකථනය කරනවා. විශේෂයෙන්ම බඩිනගු නිෂ්පාදනයට අදාළ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළා නව රජයේ විදියට. ඒ අනුව වග වපසරිය එනවා හෙට්ටයාර් 90,766, නිෂ්පාදනය 341,595, එවාගේම අපන ආනයිනය කරනවා 67,934. ඒ අනුව ආනයිනය කරන ප්‍රමාණය අඩු කර ගැනීමට මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. ඊළඟට දෙවැනි ප්‍රශ්නය, එකට පිළිතුර බඩිරිඟු එතුම අහන්නේ විශේෂම එක ප්‍රවර්ධනය කිරීමට අදාළව ගන්න ලබන ක්‍රියාමාර්ග මොනවද කියලා. බඩිරිඟු කර්මාන්තයේ ඉදිරි සැලැස්ම ලෙස 2026-2030 දක්වා සැලසුම් සකස් කර ඇති අතර දැනට පවතින මුළු නිෂ්පාදනය හෙට්ටයාරයට මෙට්‍රික් ටොන් 6.1 දක්වා නම්වමින් නිෂ්පාදන පිළිවය අවම කිරීමටත් සැලසුම් සකස් කර ඇත. ඊළඟට රටේ අවශ්‍යතාවයෙන් දේශීයව සපයා ගන්නා ප්‍රමාණය වැඩි කර ගනිමින් ආනයිනය කරන ප්‍රමාණයද ක්‍රමානුකූලව අඩු කිරීම ඔස්සේ දේශීය බඩිරිඟු ගොවීන් දිලිගැන්වීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට රටේ සමස්ත නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් Labadin, Anuradhapura, Monaragala, Badulla, Ampara, and Disika, Molika Karganiming, Asonu, Yelan and Vimata, Badin Guvaga, Takshanika Package, Vedi Vashim, Prachelita Kilima, Adam Bakala Tibino. Evagema, Yella Asonu, Vibaviak Sahita, Demum Prebeda, Handuna Dimata, Salasum Sakas Kerla Tibino. Ilangata, Badilgu, Karmante, Ha, Sambanda Gobing, Atulu, Agedamita, Sambanda, Sielu Parchu, Sambanda Kara, Ganiming, Badilgu Kari Sadaka, Sadana Balakayak, Pitola Tibino. Evagema Badilgu, Vagakaran Gobim, Sambanda Kara Ganiming, Shaktimat, Samupakar, Samiti Jaliak, Pitua, Ea Purul Kilime, Katu, Mevanavita, Sidu Vim Pautino, Anuradhapura DCK, Mevinukota, Me, Samiti, Nirmani Kerala Tibino. Evagema මෙම වසරේදී කෘෂි සමූපකාර සමිතිවලට වියලීමේ යන්ත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එමගින් බඩිරඟු වල තෙතමනිය 14%ක් තෙක් වියලා නිෂ්පාදනයන්හි දිලීර ඇතිවීම අවම කිරීමට සැලසුම් සකස් කරලා තිබෙනවා. ඊළඟට පෙර අස්වනු අවස්ථාවී ඇතිවන දිලීර හානි ආසාදන අවම කර ඒවා ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පසුවස්සුණු තාක්ෂණීය බඩිරඟු නිෂ්පාදන හා අලෙවි සමූපකාර සමිති හරහා ලබා දීම සිදු කරනවා ඊළඟට සමූපකාර සමಿತಿ හරහා නිෂ්පාදිත බඩිරඟු වල දිලීර ඇතිවීම වළක්වාලන ලෙස ගබඩාකර අවශ්‍යතාවය අනුව ත්‍රිපෝෂ සමාගම වෙත ලබා දීමට කටයුතු කරන මින් ආහාර ප්‍රවර්ධන මණ්ඩලින් වී අලි මණ්ඩලී ඒ සම්බන්ධව සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා කරලා තිබෙනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම කන්න 2023-24 මහ කන්නේ වාරි ක්‍රමේ වාරි පෝෂිත වර්ෂා පෝෂිත ප්‍රදේශ අනුරාධපුර අම්පාර මොනරාගල දිස්ත්‍රික්ක නිෂ්පාදන පිළිවය අනුරාධපුර කිලෝ එකට නිෂ්පාදන පිළිවය රුපියල් 89.97යි අන්පාර 111.67යි මොනරාගල 93.73යි නිෂ්පාදනය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් අනුරාධපුරේ 3.78යි අම්පාරේ ටිකක් අඩුයි 2.9යි මොනරාගල 2.94යි 2024 යල කන්න ජල සම්පාදිත වාරි ක්‍රමය බදුල්ල 111.70යි නිෂ්පාදන පිළිවය අසන්න 4.48යි ඊට පස්සේ මහවැලි එච් කලාපය 102.79යි අසන්න හෙක්ටයාරයකට 4.35යි ඊට පස්සේ ඊට නිෂ්පාදන පිළිවය පවුලේ ශ්‍රමයේද සම්බන්ධ කරලා තමයි නිෂ්පාදන පිළිවය ගණන් බලලා තියෙන්නේ ඒ වගේම තමයි මෙවර 2024-25 මාකන්නේ සඳහා හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.5ක සාමාන්‍ය අස්වැන්නක් ලබා ගන්නා ගොවියෙක් සඳහා රුපියල් 106ක නිෂ්පාදන පිළිවයක් ලෙස ඇත්තමෙන්තු කර නිෂ්පාදන පිළිවයට 130ක ලාභයක් සහිතව රුපියල් 135ක ගොවිපල මිලක් ප්‍රමිතියෙන් යුතු බඩිරඟු කිලෝ එකක් සඳහා නියම කිරීමට බඩිරඟු කාර්ය සාධක බලකා සාකච්ඡාවේදී සියලු ගොවි සමිති නියෝජනයෙන් හා අගේදාම නියෝජිතයන්ගේ එකඟතාවයෙන් තීරණය කරලා තිබෙනවා. එවාගෙම හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ පහත සඳහන් කටයුතු බඩිරඟු කාර්ය සාධන බලකාය සම්බන්ධීකරණය යටතේ සිදු කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා සිදු කරලා තිබෙනවා. එකක් තමයි සෑම වර්ෂයකම මැයි මස වන විට ඉදිරි වර්ෂයේ සඳහා අවශ්‍ය බඩිරඟු ප්‍රසම්පාදනය සඳහා අවශ්‍ය නිර්ණායක නිර්දේශ කිරීම. ඊළඟ එක බඩිරඟු ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගම වෙත සෞඛ්‍යාරක්ෂිත අස්වනු නිෂ්පාදනය කර සැපයීම. ඊළඟ බඩිරඟු නිෂ්පාදන හා අලෙවි සම්පකාර සමිති සම්බන්ධීකරණය කිරීම. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ අදාළ නොවි.
ගරු මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමාලා බඩිරඟු වගාව ප්‍රවර්ධනය සඳහා යම් යම් ක්‍රමවේද සකස් කරා. හැබැයි වුවමනාම දේ තමයි ගොවියාට නිසි මිලක් ලබා දීම. එතකොට ඔබතුමාලා පිළිගන්නවා ඇති ගිය කන්නේදී ඔබතුමාලා ගිය කන්නේ බඩිගුරු අසන නෙළන කාලේ තමයි ලංකාවට බඩිගුරු ටික ගේන්න අවශ්‍ය මේ අවසරයන් දීලා තිබේ. ඒ නිසා ගිය කන්නේදී ගොවීන්ට බඩිගුරු වගා කරපු ගොවීන් විශාල වශයෙන් අර්බුදයෙන් අර්බුදයට පත් වුණා. මිලක් ලැබුණේ නැහැ. ගොවීන් නැත්තරම නැති වුණා. දැන් ඔබතුමා මේ පුරෝගතනය කරලා තියෙනවා බඩිගුරු එක කිලෝ එකක් රුපියල් 135ක් තමයි සහතික මිලක් දෙන්නේ කියලා. එතකොට ඔබතුමා මේ මෙතනම ඉදිරිපත් කරද්දිම කෝ 110ක වගේ නිෂ්පාදන මිලක් යනවා කියලා. ඔබතුමා හරියට හදලා බලන්න. එතකොට රුපියල් 25 නම් බඩිගුරු ගොවියට තියෙන්නේ ඔබතුමා මෙතනම ප්‍රකාශ කරා ගොවියාගේ පවුලේ ශ්‍රමයත් මේකට ඇතුළත් කරන්න නැතුව තමයි මිල තීරණය කරලා තියෙන්නේ කියලා. එතකොට රුපියල් 25 නම් තියෙන්නේ ඔබතුමා කියනවා හෙක්ටයරකින් 4.8 මෙට්‍රික් ටොන් ගන්න පුළුවන් කියලා. එතකොට රුපියල් 80000ක් තමයි ගොවියට තියෙන්නේ. රුපියල් 80000ට පවුලේ ශ්‍රමයෙන් නැතුණාම එතකොට මේ මිල සාධාරණද කියන එක ඔබතුමා හරියට බලන්න තියෙන්නේ කියලා. අනිත් එක තමයි ඔබතුමාලාගේ හෙක්ටයර කොබ්බෑ කඩුව පරිශ්‍රණ මධ්‍යස්ථානයේ මිල ඒවා AC කාමරවල හදන මිල මේ ගොවියා බිමේ ඇත්තටම මේ මිල යන මිල පිළිබඳව අවබෝධයෙන් නැතුව කරන දේවල් නිසා ඒක ගැන අවධානය. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් බඩිගුරු ගොවියා නැත්තරම නැතුණා නිෂ්පාදනයේ මේක නේද මම ඊළඟ ප්‍රශ්නේ දැන් උදු ගොවියටත් මේ පස්සේ තියෙනවා උදු නිෂ්පාදන කටයුතු පටන් ගන්න තියෙනවා ඒතකොට උදු නිෂ්පාදනයේ
ගරු මන්ත්‍රීතුමා මේ අදාළ මේ ප්‍රශ්නට අදාළව ඔබතුමා මේ අතුරු ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා
ප්‍රශ්නේ ඇතුලේ වැරදි තොරතුරු කීපයක් ආවා ඒක නිවැරදි කරන්න ඕනි එකක් තමයි පවුලේ ශ්‍රමය ඉවත් කරලා නෙමෙයි නිෂ්පාදන වේදම හදලා තියෙන්නේ පවුලේ ශ්‍රමයත් ඇතුළත් කරලා එහෙමයි මම මේක උත්තරේ කිව්වේ ඒක එක ඊළඟට මේ නිෂ්පාදන පිළිවෙල ගණන් බැලීමේදී ගොවි සංවිධාන මේකට සම්බන්ධ කරගත්තා සහ ඒ නිෂ්පාදන පිළිවෙල 110ක් නෙමෙයි කිව්වේ 106යි මේක 20කින් 20ක වෙනස් වෙනවා සමාර්ථයෙන් වල 90 ගණන් 100 ගණන් එහෙම වෙනස් වෙනවා මේක පොදු එක ගත්තොත් එහෙම 106යි කියලා තමයි මම පිළිතුරට දුන්නේ එතකොට 130ක් ලාභ පංගුව එකතු කරලා තමයි 135 බඩිනු කිලෝ එක මිල නියම කරන්නේ මේ පිළිතුරත් ඒක කිව්වා ඊට අදාළ ගොවි සංවිධාන හදලා තියෙනවා ඒ ගොවි සංවිධාන බඩිනු කාර්ය සාධන බලකාය ඊට පස්සේ මේකට අදාළ අනිකුත් සංවිධාන ගණනාවක් මේකට සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම මහාචාර්ය බුද්ධිමාර්බේ මැතිතුමා වාගේ කණ්ඩායමක් තමයි කාර්ය සාධන බලකායේ ඉන්නේ එතකොට එතුමල්ලගේ මැදිහත් වීමෙන් ගොවි සංවිධාන වලත් එකඟතාවයෙන් තමයි ඒ මිල ගණන් තීරණය කෙරුවේ ඒ නිසා එකට ගොවියෝ සම්බන්ධ වුණා ඊළඟට බඩිලිංගුල මිල සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඇත්තටම බඩිලිංගු ගොවියට ඒ ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ චූටි චූටි තැම්මල සමහර ගැටලු මතු වුණා ගැටලුවක් ආවේ නැහැ ගොවියට සාමාන්‍ය මිලක් හොඳ මිලක් තිබුණා ඔබතුමායි මතු කරන්නේ බඩිලිංගු මිලදී ගත්තු අත්‍රමැදි කණ්ඩායමකට ගැටලුවක් ආවා ඒ අතරමැදි කණ්ඩායම තමයි අමාත්‍යංශයට ආවි. එතනදි ගොවියෙක් එතනදි වොයිස් කට් එකක් දෙනවා. ඒකත් මාධ්‍ය වල යනවා. අපේ බඩිනුක අපි වික්කා. අපි වික්කේ මේ කට්ටියට. මේක අපේ ගැටලුවක් නෙමෙයි. අපි ආවේ මේ කට්ටිය වෙනුවෙන් තමයි ආවි කියන කාරණේ කිව්වා. ඒ නිසා බඩිනුක එක්ස් කරපු අයට යම් ගැටලුවක් මතු වුණා. ගොවියට ගැටලුවක් මතු වුණේ නැහැ. ඊළඟ කාරණේ තමයි බඩිනුක පිටරටින් ගෙන්නන එක. දැන් මීට කලින් අවුරුද්දේ ගත්තොත් එහෙම මෙට්‍රික් ටොන් 253000කට වැඩි ප්‍රමාණයක් රටින් ගෙනල්ලා තියෙනවා. හැබැයි දැන් අපි මේ අවුරුද්දේම ගෙන්නන්න පුරෝගතනය කරලා තියෙන්නේ ටොන් 67000යි. මෙනුවර ගෙනත් තියෙන පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා කොහොමත් අපේ ඉලක්කය තමයි අපිට අවශ්‍ය වෙනවා මෙට්‍රික් ටොන් 107000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපි අවශ්‍යතා අපි සම්පූර්ණ කරන්න ඒකෙන් 90%ක්ම යන්නේ සත්වාහාරවලට අපි ඉලක්කය තමයි ක්‍රමානුකූලව බඩිනුගු ආනයිනී කරන ප්‍රමාණය අඩු කර කර ගිහිල්ලා මේක බිඳුව දක්වා ගේන එක තමයි අපේ ඉලක්කයේ ඊට අදාළව අපි ඉතාමත්ම විද්‍යාත්මක වැඩපිළිලක් සැලැස්මක් මේනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා කියන කාරණේ මේ වෙලාවේ ප්‍රකාශ කරනවා
ප්‍රධානමෙන් මගේ දෙවෙනි අතුරු පස්සේ මම විපක්ෂ නායකතුමාට යොමු කරනවා ඒ වගේම ඔබට මතක් කරනවා මේ
කරු විපක්ෂ නායකතුමා
අතුමනි මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ පහුගිය දිනවල ඔබතුමා සඳහන් කරපු අම්පාර මොනරාගල අනුරාධපුර වැනි ප්‍රදේශවල ගියහම ගොවි ජනතාව මතු කරපු ප්‍රශ්නයක් මම ඔබතුමාට යොමු කරන්නේ ඇත්ත වශයෙන්ම බඩිරිංග වලට 140ක සහතික මිලක් ලබා දුන්නා හැබැයි එහෙම සහතික මිලක් ලබා දීලා මෙට්‍රික් ටොන් 103ක් ආනයනය කරා ඒක කරපු හැටියෙම මිල අඩු වුණා 120ට 115. දැන් ඔබතුමා දැනගන්නට ඕන ඇත්ත වශයෙන්ම දින 110ක් විතර යනවා මේ වගා කටයුතු සම්පූර්ණ කරන්න. මොකද්ද ගොවීන් කරේ? දින 70ෙන් 80ෙන් මේ ක්‍රියාවලියේ තිබෙන පාඩුව නිසා ගස් පිටින් වික්කා කිලෝ එක රුපියල් 25ට. මම මේක හදපු කතාවක් නෙවෙයි, මේක ගොවින්ගෙන්ම ආපු දෙයක්. මොකද ගොවින් තීන්දුව කරා දින 70කට පස්සේ තව දින 40ක් රිලවුන්ගෙන් වඳුරුන්ගෙන් ඉත්තෑ වගේන් මේ වගාව ආරක්ෂා කරනවට වැඩිය ලාභයි. අර වගේ මිල පහළ වැටීමක් තිබියදී ගස් පිටින් උදුරලා අරගෙන විකුණන. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති, දැන් මෙච්චර 2020 පෝර තහනම එනකොට මේ රටට ආනයනය කරේ මෙට්‍රික් ටොන් 178,000. ඔබතුමා හොඳින් දන්නවා මහවැලි බල ප්‍රදේශවල අස්වැන්න සාමාන්‍ය බල ප්‍රදේශවලට වැඩිය 3 ගුණයක්. දැන් 2018 2019 සේනා දළඹ වගේ ප්‍රශ්න තියෙන කාලෙත් මේ වගේ ආනයනය කිරීමක් සිදු කරේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම සත්‍ය කතාව ඔබතුමන්ලා පොරොන්දු වුණ සහතික මිල ලැබුණෙත් නැහැ. ඒ සහතික මිල ලබා දෙනවයි කියලා මෙට්‍රික් ටොන් 103ක් ආනයනය කරනකොට මිනිස්සු මොකද්ද කරේ? දින 110 වගාවට යන්නේ නැතුව දින 70ෙන් පඳුරු පිටින් අරගෙන ගහ වික්කා ඒ බඩිරිඟු ඇටේ වෙනුවට. මං කියන අහන්න කැමති ඔබතුමාලගේ දැනුමක් සැලැස්මක් නැද්ද? ඔය ඔබතුමා සඳහන් කරන්නේ මේ මහාචාර්ය බුද්ධිමාරමේ එතුමගෙන් අහන්නකෝ මේ ප්‍රශ්නේ.
කරු විපක්ෂරණතුමා
ඔබ එතුමගෙන් අහන්න.
අවසන්
කරන්න. මං ඔබතුමන් ඉල්ලීමක් කරනවා, ලබන කන්නේට හරි කරුණා කරලා පැහැදිලි තිරසර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඇයි ඔබලා කටයුතු කරන්නේ නැත්තේ?
ගරු විපක්ෂ නායකතුමා, මම කනගාටු වෙනවා ඔබතුමා දැනගෙනද නොදැනගෙනද මේක මතු කරේ කියන එක මට ගැටලුවක්. සත්තුන්ට විශේෂයෙන්ම කෙලිගවයන්ට බඩිරිඟු ගස් ආහාරය ලබා ගැනීම සඳහා වෙනම වවන. ඒවා වවන්නේ කිරිකරල් වලට හෝ ඇටගණ්ඩ නෙමෙයි. ඒ බඩිරිඟු වල කරල යාන්තම් මතුවෙනකොට බඩිරිඟු ගහ කපනවා. කපල අරංගින් හරකුණ්ඩ දෙන්නේ. කිරිගන්න හරකුණ්ඩ දෙන්නේ. ඒක වෙනම වගාවක්. කිරිකරල් වලට සහ ඇටවලට හදන්නේ බඩිරිඟු වෙනම වගාවක්. වගාවන් දෙකක්. ඒක ඉගෙන ගන්න. ඊළඟට මම මතකුරන්න ඕනකම තියෙනවා, විශේෂයෙන්ම බඩිරිඟු. දැන් ඔබතුමා කිව්වා 103ක් ගිනවා කියලා. ඒක බොරු. බොරු කියන්න එපා. දැන් ගිය අවුරුද්දේ ගෙනල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 253,000 ගෙනල්ලා තියෙනවා. මරවුන් ගාන කියන්නේ. දැන් මේ අවුරුද්දටම පුරෝකථනය කරන්නේ මෙට්‍රික් ටොන් 67,000 රවුන් ගාන මම කියන්නේ. ඒ අනුව දැන් ගිය අවුරුද්දට වඩා මේ අවුරුදු වල බඩිරිඟු වගා කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. දැන් කන්තලේම අපි වෙනම වගා කරලා රජයේ මැදිහත් වීම යටතේ. ඉතින් ওই තත්වයත් එක්ක ඊළඟ කාරණේ තමයි බඩිරිඟු වලට අපි 130ක ලාභ පංගුවක් එකතු කරා. වීවලටත් එමයි දුන්නේ. වීවලටත් නිෂ්පාදන වියදමට 130ක් එකතු කරුවා. එකතු කරලා තමයි මේ වීවල අවම මිල නියම කෙරුවේ. අවම මිල. ඒකෝ බඩිරිඟු වලටත් එමයයි. ඒතකොට ඒ තීන්දුව ගත්තේ ඔබතුමා කියන මහාචාර්යතුමා ඇතුළු ඒ කණ්ඩායම කාර්යසාධන බලකාය, ඊට පස්සේ ගොවි සංවිධාන, මේ අදාළ සියලුම අමාත්‍යාංශයේ නිලධාරීන්, හෙට්ට කොබ්බඩු කොපකඩුව ගොවි පරිශන ආයතනයේ ඇතුළු මේ සියලුම පාර්ශ්වයන් එකතුලා තමයි මේ නිෂ්පාදන පිළිවෙය හදුවෙත්, බඩිරිඟු වලට අවම මිලක් නියම කෙරුවෙත්. ඒ විද්‍යාත්මක ක්‍රමවේදිකට කියන කාරණේ අපි කියනවා. විශේෂයෙන්ම අපි අවධාන වශයෙන් කියනවා අපි භෝග 13ක් තෝරගෙන තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවර්ධනය කරන්න අනිවාර්යයෙන්ම අපන් ආනයිනී කරන ප්‍රමාණය අඩු කරමින් ඒකට බිඳුව දක්වා ආනයිනී බිඳුව දක්වා ගිරීමට අදාළව තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒ ඉලක්කයට අපි මේනකොට සාර්ථකව යමින් තියෙනවායි කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා.
ගරු තුරේයි සාතා රවිකරන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ආ එක මුලතිව් දිස්ත්‍රික් මහරෝහලෙහි ශ්‍රී සා පුරුෂ වෛද්‍ය වාට්ටු තාවකාලික ගොඩනැගිලි දෙක පවත්වාගෙන ලබනවා. ආ දෙක ඉන්දියානු ආධාර මත සිව්මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබී ඇති අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතයි. අපි මන්නාරම දිස්ත්‍රික් මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඉන්දියානු ආධාර සහිතව ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරා. ඊළඟට මේක ගිවිසුම අත්සන් කරනවා. ආ තුන යෝජිත සිවුමහල් වෛද්‍ය වාරු සංකීර්ණ ඉදිකිරීම අදාළ පාංශු පරීක්ෂණ සිදු කර ඇති අතර ඊට අදාළ වාර්තාව Soil and Mineral Engineering Private Limited වෙතින් 2024 6 24 දින ලබාගෙන ඇත. ආ 1 සහ 2ට උත්තරය රටවල් දෙකක් අතර පවත්නා අවබෝධතාවයන් මගින් මෙම ගොඩනැගිලි ඉදිකිරීමට නියමිත බැවින් දෙරට අතර අවබෝධතා ගිවිසුම අත්සන් කළ යුතුයි. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශ එකඟතාවයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව එකඟතාවයේ ලබා ගත යුතුයි. එමෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුයි. එම කටයුතු සිදු කිරීමෙන් අනතුරුව විසි ප්‍රසම්පාදන ක්‍රමයේ අනුගමනය කරමින් මේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. 3 අදාල් නොවේ ඈ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා. මදිපුකුරිය අමචරවර්களே, இந்த முதலாவதுக்கு கட்டடங்களிலேயே இயங்கி வருகின்றது தற்காலிக கட்டடங்கள் என்பது அதுபடியமாக என்னுடைய முதலாவது கேள்வி. இலங்கையில் உள்ள கஷ்ட மருத்துவமனைகள் பட்டியலில் உள்ள மாவட்ட பொது மருத்துவமனைகள் நான் வசிக்கும் வன்னியில் உள்ள மன்னாரும் முல்லைத்தீவும் மட்டும்தான் அடங்கும். கடந்த பல ஆண்டுகளாக நிரந்தர நோயாளர் விடுதிகளை எதிர்பார்த்து கொண்டே இருக்கின்றோம். கட்டில்கள் நிரம்பி வழியோரங்களில் பாய் விரித்து படுத்திருந்து மருத்துவம் பெறும் அவல நிலை தொடர்ந்தும் இந்த மாவட்ட மருத்துவமனையில்தான் உள்ளது. அரசின் ஓர வஞ்சனையாகவே நாங்கள் இதை பார்க்க வேண்டியுள்ளது. ஏனைய மாவட்டங்களில் உள்ளதைப் போல எங்களின் மாவட்டத்துக்கான நிரந்தர நோயாளர் மருத்துவ விடுதிகளுக்கு அதி முன்னுரிமை கொடுக்க வேண்டும் என்று எதிர்பார்க்கின்றேன். இதற்குரிய பதிலை நான் உங்களிடமிருந்து எதிர்பார்க்கின்றேன்.
ගරු මන්ත්‍රීතුමා, අනිවාර්ය වශයෙන්ම ඒ රෝහලට ප්‍රමුඛතාවය ලබා දෙනවා. නමුත් ඔබ දන්නවා පසුගිය කාලයේ ඉදිකිරීම ආරම්භ කරලා අතරමඟ නතර කරපු ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඒ ව්‍යාපෘති 17ක වැඩකටු සම්පූර්ණ කරන්න අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන ඉදිරි දෙවසරේදී රුපියල් බිලියන 45ක් නැත්නම් කෝටි 4500ක් වෙන් කරනවා අමතර වශයෙන්. මතක තියාගන්න, අමතර වශයෙන් නියමිත කාලෙදී ඒවා අවසන් කරා නම් බිලියන 29කින් ඒ කටයුතු අවසන් කරන්න නියමිතලා තිබුණා. නමුත් අපි දැන් දෙගුණයක් වියදම් කරලා ඒ කටයුතු අවසන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, විශේෂයෙන් දිස්ත්‍රික් මේ මුලතිව් දිස්ත්‍රික් මහරෝහලටත් ඒ ප්‍රමුඛතාවයන් ලබා දෙනවා. අවශ්‍ය වාටු සංඛ්‍යා ඉදි කරන්න මේවා ශ්‍රී ලංකා රජයේ මුදල් වලට පරිබාහිරව අපි ඉන්දියානු රජයේත් මේකට විශේෂ සහයෝගය ලබා ගන්නවා. ඒ කටයුතු යම් කාලයක් ගත වේවි. නමුත් මේක කරගන්න පුළුවන්.
என்னுடைய இரண்டாவது கேள்வி கௌரவ பாராளுமன்ற உறுப்பினர் அர்ஜுனா அவர்கள் கேட்டுக்கொள்வார்.
ගරු කතානායකතුමා, මට තප්පර කීයක් ගන්න පුළුවන්ද මේ ක්වෙස්චන් එක අහන්න? එකපාරටම නවතන්න කිව්වම නැදේ නවතන්න.
උපරිම විනාඩි දෙකයි ගරු මන්ත්‍රීතුමා.
විනාඩි එක
උපරිම. ඔව් උපරිම විනාඩි එකමාර සීමා
කරා. විනාඩි එකමාර මම ස්ටාර්ට් කරා මේ ස්ටොප් වොච් එක. ගරු මදිපිකුරිය සුවාදාරම් අචරවර්களே, මම படபடන්න කේ කරේ නේදල් 1.5 නිමිෂம் தான் இருக்குது. முல்லைத்தீவு பொறுத்த வரைக்கும் முல்லைத்தீவு என்பது மிகவும் மோசமான ஒரு எல்லமயில் உள்ள வைத்தியசாலை. அதனுடைய ஒரு பகுதி தான் மல்லாவி வைத்தியசாலை. உங்களுக்கு நன்றாவே தெரியும், மல்லாவி வைத்தியசாலை ஒரு பீதர ஆதார வைத்திய சாலை. சாவகச்சேரியிலிருந்து இந்த மாதம் லிஸ்ட் போடப்பட்டிருக்கிறது. அதாவது வந்து முல்லைத்தீவு வைத்தியசாலைக்கு முதன் முதலாக ஒரு விபி விசிட்டிங் பிசிஷியன் ஒருவர் நீங்கள் இந்த முறை டிரான்ஸ்பர் பண்ணி இருக்கிறீர்கள். ஆனால் உங்களுடைய லிஸ்ட் போடப்பட்டும் இந்த டயானா என்று சொல்லப்படுகிற வைத்தியசாலையை ஜிஎம்ஓஏ சாவகச்சேரியிலே வைத்திருக்கிறது. முல்லைத்தீவுக்கு அனுப்பாமல், மல்லாவிக்கு அனுப்பாமல். நீங்கள் ஒரு அமைச்சராக இருந்து உங்களுக்கு தெரியும், முல்லைத்தீவு படு மோசமான ஒரு நிலைமையான இருக்கிற ஒரு மாவட்டம். ஆகவே அங்க இருக்கிற ஒரு வைத்திய அதிகாரியை நீங்கள் டிரான்ஸ்பர் ஆர்டர்ல போட்டு லிஸ்ட போடுகின்ற போது அவர்கள் மல்லாவிக்கு அனுப்பணும் முதலாவது கேள்வி. இரண்டாவது கேள்வி, முல்லைத்தீவில் இருக்கிற வைத்தியர்கள் ஒரு கிழமை தான் அங்கே நிற்கிறார்கள், மூன்று கிழமை இல்ல. ஒரு பாராளுமன்ற உறுப்பினரா நான் உங்களுக்கு அதை ஆதாரத்தோட ப்ரூவ் பண்ணினால் அதுக்குரிய நடவடிக்கை எடுக்க முடியுமா? நன்றி, தேங்க்யூ.
ஒவ்வொருமாக தமிழ் எதிரி பார்க்கிறான். அப்ப
கரு சுனில்
ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ප්‍රශ්න සඳහා අපේ 10 වෙනිදා 11 වෙනකම් වෙන් කළා තිබෙනවා. දැන් තාම 8 වෙනි ප්‍රශ්න අවසන් වුණේ. අපට අද විවාදයක් තිබෙනවා. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටින ඔබතුමාගේ මේ කාලගණනාකරණය ගැන
ගරු මන්ත්‍රීතුමාලා ප්‍රශ්න ඇසීමේදී අතුරු ප්‍රශ්න ඇසීමේදී විනාඩි කමාරකට සීමා කරගන්න ගරු අමාත්‍යතුමාලා උත්තර ලබා දෙද්දිත් ඒ උත්තර ලබා දීමත් කැටි කරන්න නැත්නම් කාල කල්පනා කරන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කාලය ගැන හොඳ අවධානයකින් යුතුව ප්‍රශ්න වලට මේ අතුරු ප්‍රශ්න ඇහිීමත් ප්‍රශ්න වලට උත්තර දීමත් කරන මෙන් කාරණිකව ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමාලාගේ සාමතුමාලාගේ. ගරු සුනිල් රත්නසිරි මහතා, ඩිජිටල් ආර්ථික සහ අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, ආ රෝමානු අංක 1 සේවය කරන සේවකයන් සංඛ්‍යාව ස්ථිර 5848යි, කොන්ත්‍රාත්තු 50යි, මුළු 5898යි. අද වෙන විට අඳුනාගත ඇති මුළු බාහිර පුරප්පාඩු සංඛ්‍යාව තාක්ෂණික 25යි, තාක්ෂණික නිලධාරීන් 26යි, IT නෙට්වර්ක් නිලධාරීන් මෘදුකාංක සංවර්ධකයන් 14යි, ඉංජිනේරුවන් 6යි, අලෙවිකරණ නිලධාරී 17යි, AI විසඳුම් ගෘහ නිර්මාණ ශිල්පී 1යි, AIML ඉංජිනේරු 1යි, දත්ත විද්‍යාඥයින් 1යි, මෘදුකාංග ඉංජිනේරු 1යි, දත්ත සහ AI ආරක්ෂක ඉංජිනේරු 1යි, ක්ලවුඩ් සහාය විශේෂඥයින් 3යි. එකතුව 96යි. මේ සටහන මේ වෙන්නේ 2025 අගෝස්තු 28 වෙනි දින ERP පද්ධතියෙන් උපදවාගත්ත දත්ත අනුව. රෝමානු අංක 3 SLT සමූහය 3120යි, SLT සමාගම 2113යි. මේක 2024 වාර්ෂික වාර්තාව අනුව. ඊට පස්සේ රෝමානු අංක 4 පැහැර හරින ලද ගණදෙරුවන්කරුවන් සඳහායි. ගමුතල් අයකර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග වන්නේ අංක 1 ණය අයකර ගැනීමේ බාහිර නියෝජිතයකට වාර දීම. අයකර ගැනීමේ සඳහා සමාගමේ ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන් හරහා ගණදෙරුවන්කරුවන් ඇමතීම සම්බන්ධ කරගත නොහැකි ගණදෙරුවන්කරුවන්ට ලිපි යැවීම, අයකර ගැනීමේ නිලධාරී ණයකරුගේ නිවස වෙත යැවීම. ඊට පස්සේ දෙවැනි ක්‍රම වේදි විදියට සමත මණ්ඩල ක්‍රියාමාර්ගය ගන්නවා. ඒකට සමත මණ්ඩල ක්‍රියාමාර්ග 50 හරහා ඒකට ක්‍රියාමාර්ග ලැබී තිනවා. ඒකෙදි මෙට්‍රෝ කලාපය නම්, ඒ කියන්නේ කොළඹ ප්‍රදේශය නම් රුපියල් 50,000ට වැඩි ගිණුම් සඳහා සහ අනිකුත් කලාපවල ලක්ෂයට වැඩි ගිණුම් සඳහා හිඟ මුදල් සමත මණ්ඩලයේ වෙත යොමු කරන්න පුළුවන්. ඒ වගේම රුපියල් මිලියන 1කට වඩා වැඩි හිඟ මුදල් තියෙනවා නම් ඒක සමත මණ්ඩලේ නැතුව ඊට එහා නීතිමය කර්තව්‍යයකට යනවා. සමත මණ්ඩලයේ හරහා මුදල් ගෙවීමට ගණතුකරු එකතු නොවුනොත් ඒ සඳහා නීතිමය මාර්ගයට යන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම අංක 3 විදියට SLT මගින් ඊළඟට එතර වාසිය වීම, ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් යවනවා. ඒක අවසාන මතක් කිරීම විදියට LOD යවන එක තමයි කරන්නේ. ඒ සඳහා මේ මේ කැලෙන්ඩර් දිනදර්ශ මාසයක් ඇතුළත ගෙවීම කරන්න කියලා තමයි මේ ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් යවන්නේ. ඒකෙදී අවම හිඟ මුදල් රුපියල් 10,000ක් වගේ මට්ටමකවත් තියෙන්න ඕන. ඊට පස්සේ 3-4 වෙනි ක්‍රමවේදය වගේ අනුව කරන්නේ මේ LOD හරහා යවන කට්ටිට විද්‍යුත් තැපෑල් මාර්ගයෙන් සහ ලිපි සහ ඇමතුම් දීලා ඔවුන්ට ඒකට සිහි කැඳවීමයි. ඒත් මේ මුදල් පියවීමක් නොකිරුණොත් ඊට පස්සේ නීතිමය මාර්ගයට යනවා. ඒ නීතිමය මාර්ගය LOD එකක් ඇවිල්ලා ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා දින 14ක් ඇතුළත ගිවිම් කරේ නැත්නම් නීති මාර්ගයට ගිහිල්ලා කටයුතු කරනවා. ඒකෙදී මෙට්‍රෝ කලාපය නම්, ඒ කියන්නේ කොළඹ නම් 50,000ට වැඩි මුදලක් අය කරගන්නත්, ඒ වගේම අනිකුත් කලාපවල ලක්ෂයට වැඩි මුදලක් අය කරගන්නත් තමයි නීතිමය මාර්ගයට යන්නේ. ඊට පස්සේ මේම නීතිමය මාර්ගයෙන් ඒ ගිවිම් කළ යුතු පුද්ගලයාට කියලා තියෙනවා නම් ගෙවන්න කියලා, ඒකත් පැහැර හැරියොත් ඊට පස්සේ ඊටත් උඩට ගිහිල්ලා රීට් නඩු මාර්ගයට ගිහිල්ලා ක්‍රියාත්මක කරනවා ඒ මුදල අය කරගන්න. එතකොට රීට් ක්‍රියා මාර්ගයට යන්නේ රුපියල් 50,000ට වැඩි මුදලක් පියවා ගන්න තියෙනවා නම් තමයි. ඊට පස්සේ ආ කොටතට අදාළ පිළිතුරු වෙන්නේ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ
එක්දාසටසේ අසුවේදී ඔරියන්ටල් ටෙලිෆෝන් සමාගම පිහිටුවීමෙන් ආරම්භ වෙනවා මේ සංනිවේදන ජාලය ලංකාවේ. එතන ඉඳලා අද වෙනකොට වසර 145ක් ගත වෙලා තිබෙනවා. නමුත් අද අපේ ටෙලිකොම් ආයතනයේ පවතින්නේ වසර 32කට පෙර ආතුව හදපු සමාගමකට දෙවෙනි වෙලා දුරකථන ග්‍රාහකයන්ගෙන් 30% අත්පත් කරගන්න හැකියාව තිබලා තියෙනවා. මෙන්න මේකට මූලිකම හේතුව මොකද්ද කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්නට කැමතියි.
මේකට මූලික හේතු විදිහට තියෙන්නේ දැන් ටෙලිකොම් කියන මේ ශිෂ්‍යය ගත්තාම ඉතාමත් දැවැන්ත මේ කම්පිටිෂන් එකක් තියෙන ශිෂ්‍යයක්. ඒකේදී SLT වල තිබ්බ ඒ කියන්නේ මැනේජ්මන්ට් එකේ දුර්වලතා හන්ද තමයි මේ SLT වල තියෙන පාර්ගිකයන් ප්‍රමාණය පහත ගිහිල්ලා ඔවුන්ට තියෙන ආදායම පහත ගිහිල්ලා SLT 2023 වගේ වෙනකොට පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් දැන් අපේ රජයේ බලයට පත් වෙලා මේ ආයතනය නැවත පාඩු ලබන මට්ටමින් ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මම කටයුතු කීපයක් කියලා කියන්නම්. අපි කර වැඩ දැන් 2024 පළවෙනි මාස 6 SLT මොබිටෙල් ආයතනය ගත්තාම බිලියන 1.1ක් වගේ ප්‍රමාණයක් අලාභ වෙලා තියෙනවා. ඒක 2025 පළවෙනි මාස 6 ගත්තාම බිලියන 1.1කින් ලාභ ලබන පන්තවට පත් වෙලා තියෙනවා. ඒ වගේම SLT මොබිටෙල් ගෲප් එකක් විදිහට ගත්තාම 2024 පළවෙනි මාස 6ට මිලියන 323ක් පාඩුයි SLT මොබිටෙල් දෙකම ගත්තාම. ඒක 2025 වෙනකොට මුල් මාස 6 බිලියන 4276ක් ලාභයි. ඉතින් මේ සියල්ලම කරලා තියෙන්නේ මේ අලුත් කළමනාකාරීත්වයක් අපිපත් කළ තියෙනවා. ඒ කළමනාකාරීත්වයේ සභාපති විදිහට අපි ඉතාමත් මේ ශේෂ්‍රයේ පළපුරුදු පුද්ගලෙක් මේ සමාගම් වලට පත් කරලා තියෙනවා. ඔහුට මේ ශේෂ්‍රයේ වසර 40කට වැඩි පළපුරුද්දක් තියෙනවා. ඒ හරහා අපි ඒ සමාගම් වල ආදායම රුපියල් බිලියන 1.6කින් වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම ඒ සමාගම් වල වියදම ඔපරේටින් වියදම ඔපරේෂන් ඔපෙක්ස් කොස්ට් එක රුපියල් බිලියන 1.1කින් අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා SLT මොබිටෙල් දෙක ඒකාබද්ධ කරාට මේක ඇතුලේ පද්ධති සහ කරන වැඩ කටයුතු ඒකාබද්ධ වෙලා තිබ්බේ නැහැ. ඒ වැඩ කටයුතු ඒකාබද්ධ කිරීම හරහා අපි වියදම අඩු කරගෙන තිනවා සහ ඒ වගේම මේ ප්‍රාග්ධන වියදම් අඩු කරගෙන තිනවා 100%
පිළිතුර කැටි කරන්න ගරුණීය ජයමත්තුමා.
ප්‍රාග්ධන ප්‍රාග්ධන වියදම් අඩු කළා තිනවා. අනිත් කාරණාව තමයි ඒ හරහා අපි ඒ සමාගම් වල තියෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 13කින් අපි අඩු කරලා තිනවා මේ ලැබිච්ච ලාභයෙන්. ඒ හරහා අතරම මේ සමාගම අපි ලාභ ලබන ආයතන බවට පත් කළා දිනා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ
හරි බොහොම ස්තුති කතානායක.
ගරු අශෝක ගුණසේන මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ යොමු වෙන්නේ පොල්ගහවෙල පොතුහැර අලව්ව ජල යෝජනා ක්‍රමයේ රෝමන් 1 පිළිතුර තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහ වෙල අලව්ව කුරුණෑගල මල්පිටිය සහ වීරඹගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ටාක පහ තුල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 167ක ජනතාවට මේ සඳහා පානීය ජලය ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් තියෙන විස්තර එමුණුම එක හැටියට මම සභාගත කරනවා. ඊළඟ රෝමන් 2 අහන්නේ මගින් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ලේකම් කොට්ටාසේ ආවරණයේ නොවන ප්‍රදේශ කවරේද කියන එක. ඇතරම ග්‍රාම සේවාවල් සම් 4ක් කොල්ගහවිතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මායිමේ පිහිටි අහුගොඩ නැගෙනහිර ඉහළ ඌවපොළ මාවත්ත මැද අහුගොඩ යන ග්‍රාම නිලධාරී වසම් 4 මේ ජල යෝජනා ක්‍රමයෙන් ආවරණය වෙන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ මේ උග්‍ර පානීය ජල හිඟයක් පීඩා විඳින පොල්ගහවිතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාර වසම් 13ක අධික සංඛ්‍යාවක යෝජනා ක්‍රමයෙන් ආවරණය වන බව දන්නේද කියන එක. ඇතරම් මේ ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙන්නේ 2037 වෙන විට මේ උක්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහේම ග්‍රාම නිලධාරී වසම් 167ම සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න තමයි ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව නමුත් පොල්ගහද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි ඇමුණු එකේ සඳහන් ග්‍රාම නිලධාරවර සම් 80 උස්බිම්වල ජීවත් වන ජනතාවට පිරිසුදු පානීය ජලය පහසුකම් සපයන්න මෙමගින් අපේක්ෂා කරනවා. මේ අනුව ව්‍යාපෘතියේ සැලසුම් වලට අනුව ඇතුළත් නොවන ග්‍රාම නිලධාරවර වසම් හැර ඉතිරි වසම් සඳහා ජලය සැපෙන. හතරවෙනි කොටසෙන් අහන්න හේතු කවරේද කියන එක. ග්‍රාම නිලධාරී වසම් 4ක පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මායිම්වල පිහිටි ග්‍රාම නිලධාරවර වසම් මේ ජල සම්පාදන ව්‍යාපෘතියේ තාක්ෂණික නිර්ණායකයන්ට අනුකූලව ඒ නිර්ණායකලට අනුකූලව නිර්දේශ කළ නැහැ මේ මායිමේ පිහිටි ගම්මාන 4. ඒ සඳහා වෙනම විකල්ප යෝජනා ක්‍රමයක් යෝජනා වෙලා තියෙනවා. මං ඉදිරියේදී සම්බන්ධයේ විස්තර ඉදිරිපත් කරන්නම්. පස්වෙනි රෝමන් 5 යෝජනා ක්‍රමයේ මුල් සැලසුම් වලට වඩා ජලය ලබා දීමේ පැවති වැඩපිළිවෙළ පසුව වෙනස් කර තිබේද කියන එක නැත. ඒට හේතු කවරේද අදාළ නොවේ. ප්‍රශ්නේ ආ කොටස 2025 වෙනි ඉහත යෝජනා ක්‍රමයට වෙන් කරන ලද ප්‍රතිපාදන වැය කරන අරමුණ කවරේද කියන එක අහන්නේ. මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ කාලයේ මේ හිඟ බිල්පත් ගෙවීමට සඳහා තිබුණා. ඒ වගේම ව්‍යාපෘතියේ පොතුහැර සහ බෝය ගණේ කලාපයන්හි බෙදා හැරීමේ ජලනල පද්ධතියේ ඉතිරි වැඩ නිම කරන්න තිබුණා. මේ සඳහා තමයි 2025 අයවැය අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම අහනවා ඒ ආ කොටසේ 2 ප්‍රශ්නය හැටියට ආ 3 සඳහන් ගැටලුවට විසඳුම් ලබා දෙනවද කියන එක. ඇතර මේ ව්‍යාපෘතිය තුලින් ඒ කොටසෙන් ඒ 2025 අයවැයෙන් ඒකට පිළිතුරු ලැබෙන්නේ විසඳුම් ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත් 2037 වර්ෂයේදී මම අර කලින් කිව්වා වගේ ඒ අදාළ ලේකම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අයත් ග්‍රාම නිලධාරී වසම් 80 සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මායිමේ පිහිටි අහුගොඩ නැගිනහිර ඉහළ උඩපෙළ මාවත්ත සහ මැදහුගොඩ ව්‍යාපෘති සඳහා ඒ වසම් සඳහා ජල සැපයීමේ අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික ඒක වීරබුගදර ජල සම්පාදන යෝජනා ක්‍රමයෙන් වෙන්නේ. ඊළඟට 3 කොටසෙන් අහන්නේ ජාතික ජල සම්පාදන ප්‍රවාහනය පවත්වාගෙන යනවාද කියලා ජල යෝජනා ක්‍රම. ඔව්, මේ ව්‍යාපෘතිය තුළ වෝටර් ටැංකර්ස්, ඒ වගේම ජල පවිත්‍රාගාර, අලව්ව සහ පොල්ගහවෙල බෙදා හැරීම් කලාපයට අයත් සම්ප්‍රේෂණ ජල නල, ඒ වගේම ජල ගබඩා කිරීම සහ බෙදා හැරීමේ පද්ධති දළ වශයෙන් 80% පමණ කොටසක් මේ වෙනකොට ජාතික ජල සම්පාදන මණ්ඩලයට පවරාගෙන ඒ අදාළ කටයුතු කරගෙන යනවා. 4 කොටසෙන් අහන්නේ ඉහත පවුල්වල පානීය ජලය ලබා දීමේ ගන්න පියවර කවරේද කියන එක. මම කලින් සඳහන් කරා වගේ 2037 වෙනකොට සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන පොල්ගහවෙල පොතුහැර අලව් ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් මේ ප්‍රදේශයේ ජනතාවට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සරිලන වෝටර් ටැංකර්ස්, ජල පවිත්‍රාගාර සහ අනිකුත් දේවල් මේ අයෙන් ඉදිරිපත් හදන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ ඉදිකිරීම් කටයුතු මුල් සැලසුමේදී මේ නිෂ්පාදනය වන ජල ප්‍රමාණය මුළු ජනතාවට බෙදා හැරීම සඳහා කිලෝමීටර් 320ක ජල නැතිලල අතුරන්න සැලසුම් කරලා තිබුණා. නමුත් ව්‍යාපෘතියට පැවති මූල්‍ය සීමාවන් නිසා මේ ප්‍රමාණය කිලෝමීටර් 182 දක්වා අඩු කරන්න සිද්ධ වුණා. මේ අනුව මෙම බෙදා හැරීමේ නල පද්ධතියේ කිලෝමීටර් 320ක් තෙන් සේවා දුක් කිරීමේදී අවශ්‍ය වන ස්ථාන හැර අනිකුත් ජාතික ජල සම්පා අනිකුත් ස්ථානවලට ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය වගින් මේ වෙනකොට අදාළ ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා. ඒ වගේ මේ ව්‍යාපෘතියේ ආවරණ කලාපයේ තුල ඇති ස්ථානවල තියෙන ස්ථාන 64ක් ග්‍රාම සේවසම් 64ක පානීය ජල සැපීම සඳහා සවිස්තරාත්මක තොරතුරු අධ්‍යයනයක් මේ වෙන විට මණ්ඩලය විසින් කරගෙන යනවා. ඒ සැලසුම් සකස් කළ අවසාන වුණෙන් පස්සේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබා දීමත් එක්ක අපිට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. ඒතර මම අර කලින් සඳහන් කළ වසම් 4 තුලින් ඒක තියෙන්නේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මායිමේ. ඒතර ඒ 4ට වීරබුගදර ජල සම්පාදන ව්‍යාපෘතිය සහ ගිරිඋල්ල දඹදෙණිය සහ නාරම්බෙල ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ආවරණය කරන්න සැලසුම් කළා තියෙනවා. ඒ අනුව වීරබුරුගේදර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සැවැන්දන ග්‍රාමයේ නිලධාරී වසම් පමණක් මේ ව්‍යාපෘති විෂයේ අන්තර්ගතක විෂයපතේට අන්තර්ගත කළ තියෙනවා. අනිත් කොටස් වීරබුගේදර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. පස්වෙනි ප්‍රශ්නය අහන්නේ වීරමුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉහත යෝජනා ක්‍රමෙන් ආවරණ නොවෙන්න හේතුව ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අනිකුත් ග්‍රාමස්ලයි වසම්තුල මේ ජල සම්පාදන ව්‍යාපෘතියේ තියෙන තාක්ෂණික නිර්ණායකයන්ට සහ සක්‍යතාවට අනුකූල නොවීම නිසා තමයි ඒ ප්‍රදේශය මේ ජල ව්‍යාපෘතියෙන් ඉවත් කරලා ඒ වෙනුවෙන් විශේෂ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඈ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමනි, සුදී ගරු අමාත්‍යතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ මාවය ආශ්‍රිතව තමයි මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මාවය ආශ්‍රිතව අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශය ඇතුලේ උස් ස්ථාන වලට ජලය සපයන්නේ නැහැ. එතකොට දැන් උස් ස්ථාන වලට තමයි ජලය අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට දැනට බෝඩ් එක හඳුනාගෙන තියෙනවා තැන් 48ක පවුල් 1400ක විතර ප්‍රමාණයක මේ ජල සැපයීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා කියලා. නමුත් දැන් ඒ ටික අතහැරලා මේ ව්‍යාපෘතිය සකස් වෙන්නේ ඇයි? එතකොට උස්බිම් වලටනේ වැඩි අවශ්‍යතාවය තියෙන්නේ.
ගරු අමාත්‍යතුමා,
මම මගේ පිළිතුරු සඳහන් කරා වගේ උස්ථානවල 80කට මේ ජල ව්‍යාපෘතිය මගින් ජලය සම්පාදනය කරන්න හැකියාවක් පවතින්නේ නැහැ. නමුත් මේ 80 සඳහා ඒ 80ෙන් 64ක් පමණක් පානීය ජලය සැපීම සඳහා මේ වෙනකොට අධ්‍යනයක් කරමින් ඉන්නවා. ඒ වගේම ඒ අධ්‍යනය කිරීමෙන් පස්සේ අදාළ සැලසුම් සකස් කරලා මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන විදිහට අපිට ඒ ස්ථානවල පිහිටි ග්‍රාම සේවාසම් 64 ප්‍රදේශවලට ජල සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් මේ වෙනකොට ඒක තියෙන්නේ සැලසුම් මට්ටමේ.
ගරු මන්ත්‍රීතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ පොතුහැර කියලා කියන්නේ දැන් වීරමුගෙදර ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක්. එතකොට වීරමුගෙදර තමයි ජල ප්‍රබවයක් එහෙම නැත්නම් ජල මූලාශ්‍රයක් නැති ඇත්තට ප්‍රජා ජල ව්‍යාපෘතියකට පවා තැන් හොයාගන්න අමාරු ප්‍රදේශය හැටියට තියෙන්නේ. එතකොට ඒ පොතුහැර ආශ්‍රිතව පොතුහැර හදලා තියෙන ටැංකිය ආශ්‍රය කරගෙන වීරමුගෙදර ප්‍රදේශයට ජලය සැපයීමේ හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ඉස්සරහට කටයුත්තක් කරන්න ඔබතුමා මැදිහත් වෙනවද කියන ප්‍රශ්නේ.
ඔබතුමාගේ පස්වෙනි ප්‍රශ්නේ ආකොටතේ පස්වෙනි ප්‍රශ්නේ හැටියට මම පිළිතුරු සඳහන් කරා. වීරමුගෙදර ජල සම්පාදන ව්‍යාපෘතියක් මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා. ඒක සැලසුම් සකස් කරලා තියෙනවා. ඒතොර ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පස්සේ මේ ඔබතුමා සඳහන් කරන ප්‍රදේශ ආවරණය කරලා ඒ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.